ගරු නලින් බණ්ඩාර ජයමහා මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 12ක් කාලයක්
ස්තුතිය. ඔබ තුමියට මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා. මේ 10 වෙනි පාර්ලිමේන්තුවට 4 වෙනි අවස්ථාවෙත් මාව කුරුණෑර දිස්ත්‍රික්කයේ මහජන නියෝජකයෙක් විදිහට පත් කරපු, සමග ජන බලවේගයට ඡන්දෙ දුන්නු 190,000කට ආසන්න පිරිසටත්, එවැගේම මට මනාපය පළ කරපු 58,970කටත්, එවැගේම දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ප්‍රතිශතය වාර්තා කරපු බෙංගිරි ජනතාවටත් මගේ ගෞරවයේ ස්තුතිය පුද කරන ගමන්. ඒ වගේම මම එක්තරා විදිහකට සතුටු වෙනවා අද රජය නියෝජනය කරන නිර්ධන පන්තු ව්‍යාපාරයකින් ආරම්භ කරපු දේශපාලන ව්‍යාපාරයක් බලයට පත්වීම ගැන. මොකද මගේ තරුණ කාලේ විශේෂයෙන්ම මේ නිර්ධන පන්තු ව්‍යාපාරයට යම් ඇලුම්කමක් දක්වපු කෙනෙක් විදිහටත්, එවගේම මගේ පළවෙනි ඡන්දේ කුළුදුල් ඡන්දේ එදා මල් බඳුරට 90,078ක් ඡන්ද එකතු වෙන වෙලාවේ ඒ ඡන්දයක් එකතු කරපු කෙනෙක් විදිහටත් මම සතුටු වෙනවා. වගේම එක පැත්තකින් මම කනගාටුවටපත් වෙනවා මේ නිර්ධන පන්තු ව්‍යාපාරය ආරම්භ කරපු රෝහණ විජේජේර සහෝදරයාගේ නම අද මේ නිර්ධන පන්තු ව්‍යාපාරය හරහා බලයටපත් වුණු මේ දේශපාලන ව්‍යාපාරයේ මේ නායකයෝ අමතක කිරීම පිළිබඳව. රෝහණ විජේවර සහෝදරයාගේ අවසාන මරණ වේලාවේ ඔහුගෙන් අහනවා මේ මරණ බය දැනෙනවද කියලා. එලා ඔහු කියනවා නෑ, එහෙම මරණ බයක් මට දැනෙන්නේ නෑ. මට දැනෙන්නේ දැනගෙන හිටියා මේ දේශපාලනයේදී කවදා හරි මාව මැරෙනවා කියලා ඔහු කියනවා. එතකොට හැබැයි මං හිතනවා රෝහණ විජේවර සහෝදරයා කවදාවත් හිතුවේ නෑ තමන්ගේ දේශපාලන ව්‍යාපාරයක් බලයට පත් වෙලා තමන්ගේ දේශපාලන ව්‍යාපාරයක නායකයෙක් මේ සභාවේ රාජාසන කතාව කරන අවස්ථාවකදී ඔහුගේ නම අමතක කරයි කියලා හිතන්න නැතුව ඇති. ඒ ගැන මම කඩකාටු වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා ජනාධිපතිවරයාගේ රාජාසන කතාවේදී ඔහු පටන් ගත්ත කතාවේ මුල තිබුණා විනය ගැන. මුලින්ම මේ පාර්ලිමේන්තුවේ විනය හදන්න ඕන කියන කාරණය පිළිබඳව. ඒක ඉතාම හොඳයි. එතුමා කව නවක මන්ත්‍රීවරු විශාල පිරිසක් ඇවිල්ලා ඉන්න වෙලාවක ඒක පහසුයි කියලා. ඒකත් හොඳයි. ඒකත් හොඳයි. ඒ නිසා ඒකට මේ පාර්ලිමේන්තුවේ විනය විතරක් ප්‍රමාණවත්ද කියන ප්‍රශ්නේ මට තියෙනවා. මොකද රටේම විනය හැදෙන්න ඕන. අපි දන්නවා රුහුණු විශ්වවිද්‍යාලයේ වයිස් චාන්සලර්වරයා සුජීව අමරසේන මහත්මයා මේ රටේම විනය හදන අවස්ථාවක, හැදිය යුතු අවස්ථාවක රුහුණු විශ්වවිද්‍යාලය තුල විනය හදන්න කටයුතු කරපු මහාචාර්ය ආචාර්යවරයෙක් වයිස් චාන්සලර්වරයා විදියට. නවකාදේවට විරුද්ධව ඔහු කටයුතු කරා. විශේෂයෙන්ම අපි දැක්කා රුහුණු විශ්වවිද්‍යාල තුල නවක ශිෂ්‍යන්ට ශිෂ්‍යාවන්ට ජේෂ්ඨ ශිෂ්‍යාවන්ගෙන් හිංසනයන් සිදු වෙනවා. ලිංගික හිංසනයන් පවා සිදු වෙලා තියෙන කියලා තොරතුරු තියෙනවා. ඒ වගේම වදකාගාර ක්‍රියාත්මක වෙලා තිබුණා. ඒ වගේම එහි සමහර ඇදුරන් සිලබස් එක පවා කවර් කරලා නැති අවස්ථාවක ඒ විශ්වවිද්‍යාලය තුල විනය හදන්න කටයුතු කරපු ආචාර්යවරයෙක් තමයි සුජීව අමරසේන මහත්මයා. හැබැයි මේ රජයේ බලයට පත් වුණාට පස්සේ දුන්නු ආදර්ශය තමයි මේ රුහුණු විශ්වවිද්‍යාලයේ වයිස් චාන්සලර්වරයාව ඔහුගේ කාර්යභාරය අහෝසි කරා. මම දන්න විදිහට ඔහුගේ තනතුර අහෝසි කරලා නැහැ. ඔහුගේ කාර්යභාරය අද අහෝසි වෙලා තියෙනවා. ඉතින් මේ පාර්ලිමේන්තුවේ විතරක් විනය හදලා ප්‍රමාණවත්ද? මේ රටේ විනය හදන්න ඕනේ නැද්ද? විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විනය හදන්න ඕනේ නැද්ද? රාජ්‍ය ආයතන තුළ විනය හදන්න ඕනේ නැද්ද? මේ 225 විතරද මේ රටේ බංගලොත්භාවයන්ට වළංගු වෙන්නේ? අනිත් අය වළංගු වෙන්න ඕනේ නැද්ද? අනිත් අය හැදෙන්න ඕනේ නැද්ද? ඒකට අපි ආදර්ශයක් මේ පාර්ලිමේන්තුවෙන් දෙන්න ඕනේ නැද්ද? එහෙනම් ඔබතුමාලා මේ පාර්ලිමේන්තුව ඇතුළේ විනය හදන්න කතා කරනකොට විනය තිබුණු තැන ඒ විනය හදපු අයව බලයෙන් පහ කරලා ඔවුන්ගේ බලය නිෂේධ කරලා තමයි ඔබතුමාලා කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා ඒ ගැන අපේ කනගාටුව මේ අවස්ථාවේ පළ කරන්න කැමතියි. ඒ වගේම මේ කතාවේදී රාජ්‍ය සේවය ගැන ගරු ජනාධිපතිවරයා කතා කරා. ඔහු කව රාජ්‍ය සේවය පිළිබඳව රජයේ ජනතාවගේ රටේ ජනතාවගේ තෘප්තියක් නැහැ කියලා. ඒකත් ඒක පිළිගන්නවා. ඒ වගේම ජනාධිපතිවරයා කව රාජ්‍ය සේවකයන් තෘප්තිමත් නැහැ කියලා. ඒකත් අපි පිළිගන්නවා. මේ දෙකම ඇත්ත. හැබැයි අද මොනවද වෙමින් පවතින්නේ? ඔබතුමාලා ආර්ථිකය ගැන කතා කරද්දී ජනාධිපතිවරයා කතාවේදී කිව්වා මේ ආර්ථිකය බොහොම අවදානම් තැනක තියෙන්නේ කියලා. ඔහු කියනවා මේ ආර්ථිකය අපේ ආර්ථිකයේ විශාල ගැඹුරක සහ විශාල ප්‍රමාණාත්මක පැතිරීමක එහෙම නැත්නම් තාම සියුම් හුයකින් එල්ලීලා තියෙන තත්වයක තියෙන්නේ කියලා. ඒක අපි පිළිගන්න. සියුම් හුයකින් එල්ලීලා තියෙන තත්වයක් ඇතුළත. හැබැයි සියුම් හුයකින් එල්ලීලා තියෙන තත්වයක් ඇතුළත ඔබතුමාලා එක දැනගෙන ඔබතුමාලා ජනවර්මක් ගත්තා. ඔබතුමාලා ජනවර්මක් ගත්තේ මොනවද? ඔබතුමාලා ජනවර්මක් ගත්තේ ඒ සියුම් හුයකින් එල්ලීලා එහෙම නැත්නම් නූලකින් එල්ලීලා එල්ලීලා තියෙන තත්වයක් මත IMF කොන්දේසි මේ රටේ ජනතාවට අහිත කරයි. ඒ කොන්දේසි වලින් ඔබට ගිහිල්ලා ණය ප්‍රතිවිරුද්ධකරණය කිරීමේදී ඇතුළු හැම අවස්ථාවකදීම ජනතාවට වාසිදායක ජයග්‍රහණ අත්පත් කරලා දෙන්න අවශ්‍ය කටයුතු කරනවායි කියන පොරොන්දුව දුන්නා. ඒ පොරොන්දුවට තමයි ඔබතුමාට ජනවරමක් ලැබුණේ. හැබැයි ඒ පොරොන්දුවට ලැබුණු ජනවරමට පිටුපාලා ඔබතුමාලා දැන් කියනවා අපිට මේකේ ලොකු සෙල්ලම් දාන්න බෑ. ලොකු හැරවුම් බලාපොරොත්තු වෙන්න බෑ. ලොකු චලිත බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා අපිට මේ යන විදිහටම යන්න වෙනවා කියලා ඔබතුමාලගේ ජනාධිපතිවරයා කියනවා. මේ යන විදිහටම යන්න වෙනවා කියලා. හැබැයි ජනවර්ම ගත්තේ හැම නෙමෙයි. ඔබතුමාලා ජනවර්ම ගත්තේ ඔබතුමාලා ජනතාවට අහිතකර ප්‍රතිපත්ති වලට විරුද්ධව ඔබතුමාලා ඒ IMF එක සමග එකගතාවයන් වලට යනවා කියලා, සාකච්ඡා වලට යනවා කියලා. හැබැයි ඒවා සේරම පැත්තකට දාලා දැන් කියනවා සියුම් හොයකින් එලිලා තියෙන නිසා මේ යන වැල් පාලමේම යනවා නැත්නම් වැල් පාලම කඩා වැටෙනවා කියලා. එහෙම නෙවෙයිද කිව්වේ? එහෙම තමයි කිව්වේ. එහෙනම් රාජ්‍ය සේවය ගැන මොනවද කියන්නේ IMF එක? රාජ්‍ය සේවය කියනවා IMF එක කියන රාජ්‍ය සේවයේ 1,15,000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. මේක 1,10,000කට අඩු කරන්න ඕනේ කියලා. එහෙනම් මම අහනවා ඔබතුමාලගේ ඊළඟ අවුරුද්ද එහෙම නැත්නම් ඊළඟ අයවැයෙන් පස්සේ ඔබතුමාලා බලාපොරොත්තු වෙනවද මේ IMF එක කියපු විදිහට රාජ්‍ය සේවය කප්පාදු කරන්න? මේක කියන්න. රාජ්‍ය සේවයේ අති බහුතරයක් ඡන්ද දුමන 80% ඡන්ද දුන්න ඔබතුමාලට. දැන් සියුම් හුයකින් එල්ලීලා තියෙන නිසා රාජ්‍ය සේවය කප්පාදු කරනවා කියලා නේද මේ නොකිය කියන්නේ? එහෙම නේද මේ කියන්නේ? ඒ නිසා රටේ ජනතාවගෙන් ජනවරම ගන්න ජනතාවට බොරු පොරොන්දු දීලා ඒ ජනවරමට පිටුපාන්න එපා. ඔබතුමාලා උත්සාහ කරන්න. අපි කියන්නේ නැහැ, අපිත් කියනවා. අපේ හර්ෂ සිල්වමැතිතුමා, අපේ ගරු විපක්ෂ නායකතුමා කිව්වා මේ IMF ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ යම් යම් සංශෝධනයන් සඳහා තමයි අපි උත්සාහ කරන්නේ කියලා. අපි මේ අඩිතාලම වෙනස් කරන්නේ නැහැ කිව්වා අපි. අපි ඒක ඡන්ද බලාපොරොත්තුෙන් අපි ඒක වෙනස් කරේ නැහැ. ඒ පදනම මත ඉඳන් තමයි අපි කතා කරේ. හැබැයි ඔබතුමාලා හැම නෙමෙයි අඩිතාලවත් වෙනස් වෙනවා කිව්වා. අපි කිව්වා අඩිතාලම තියෙද්දි කාමර වෙනස් කරනවායි කියලා. ඔබතුමාලා කිව්වා අඩිතාලමක් කඩා කරන කඩලා දානවා කියලා. හැබැයි අඩිතාලම කඩලා දාලත් නැහැ, කාමර කඩලා දාලත් නැහැ, අඩුම ගානේ පින්තාරුවක්වත් කරන පාටක් නැහැ. අර රනිල් වික්‍රමසිංහ මහත්තයා එළඹුණු ගිවිසුම එකදු පාපිල්ලක් කිසිදු ඇලපිල්ලක් කමාවක් තිතක් වෙනස් කරන්නේ නැතුව ඉස්සරහට අරගෙන යනවා. මේකටද ඔබතුමාලගේ ජනමරම, ඔබතුමාලට මේ ජනමරම ලැබුණේ කියන මම ප්‍රශ්නේ අහනවා. මේකටද මේ ජනවරම ලැබුණේ? ඒ නිසා ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමියනි, ජනතාව රවට්ටන්න එපා. අපි දන්නවා ආර්ථිකයේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඔබතුමාලා උත්සාහ කරන්න. අපි සුභවාදීව දකිනවා. අපි දකිනවා මෙතන හොරු නැහැ කියලා. අපි හිතනවා ඔබතුමාලා හොර කරන්න උත්සාහවත් කරන්නේ නැති වෙයි කියලා. අපි සුභවාදීව දකිනවා ඔබතුමාලා දියා. හැබැයි ඔබතුමාලගේ උත්සාහය වැදගත් වෙනවා. ඔබතුමාලා රනිල් වික්‍රමසිංහගේ වැල් පාලමම හොඳයි කියලා විශ්වාස කරනවා නම් ඒක අපි අනුමත කරන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහගේ වැල් පාලමේම ගියේ නැත්තම් නූල කඩාවැටෙන වැල් පාලම කඩාවැටෙනවා කියනවා නම් අපි ඒක අනුමත කරන්නේ නැහැ. අපි එතනින් එහා දෙයක් ඔබතුමාලගෙන් දකිනවා. ඔබතුමාලගේ සුභවාදී ආකල්ප ක්‍රියාවට නම් අන්නේනවා. ඔබතුමාලගේ ක්‍රියාව තමයි අපිට වැදගත් වෙන්නේ. ඔබතුමාලගේ කතා අපි අහුවා, ආස්වාදන ජනකයි. ඒ කතා අපේ රටේ ජනතාව ආස්වාදනීය වින්දා. ඔබතුමාලගේ එවකටේට මන්ත්‍රීවරයෙක් විදිහට අනුර කුමාර දිසානායක මහත්මයා, ජිතේරත් මහත්මයාගේ හරිනේ අගමැතිතුමියගේ කතා ඇහුවා, අනිකුත් අයගේ කතා ඇහුවා. ඒ කතා වලට රටේ ජනතාව දුන්න ජනවරම ඔබතුමාලා 3-2 එපා කියද්දි 3-2 එහා දුන්නා. හැබැයි ඔබතුමාලා දැන් ඒ ජනවරම සඳහා සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන. ඒකට උත්සාහ කරන්න ඕන. එහෙම නැතු IMF එකේ පොඩ්ඩක් එහාට මෙහාට කිරුවොත් මේක චලිතයක් වුණොත් නූල කැඩෙනවා. නූල කැඩනම් වැල් පාලම කඩා වැටෙනවා කිය කියා ඉඳලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැල් පාලමේම ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාලා මේ සඳහා උත්සාහ දරන්න. ඔබතුමාලගේ කැපවීම පෙන්වන්න. ඔබතුමාලගේ ඒ කැපවීමත් එක්ක අපිට යම් තැන්වල සියල්ලම කරන්න බැරි වෙයි. ඔබතුමාලා දුන්න සියලු පොරොන්දු මේ කෙටි කාලයකින් කරන්න බැරි වෙයි. ඔබතුමාලා කරන බලාපොරොත්තු වෙන
තව විනාඩි දෙකයි මන්ත්‍රීතුමා.
මේ ආර්ථික වැඩපිළිවෙල එකපාරටම හරවන්න බැරි වෙයි. මම දන්නේ නැහැ ඔබතුමාලගේ ආර්ථික වැඩපිළිවෙල වමට බර එකක්ද, මැද මාවතද, එහෙම නැත්නම් දකුණු යුරෝද, ඒක මොකද්ද අපිට තාම පේන්නේ නැහැ. ඔබතුමාලා වාමාංශික නිර්ධන ව්‍යාපාරිකෙන් ආරම්භ වුණාට දැන් නව ලිබරල් වාදයේ ඔබතුමාලා අනුවණය කරන්න කියන එක අපිට තාම පේන්නේ නැහැ. හරි දෙයක් කරන්න අපිට ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාලා ආරම්භ කරපු තැන විජේවීර සහෝදරය අමතක කරා කියන එක අපිට නෙමෙයි ප්‍රශ්නේ. ඔබතුමාලට ඒක ප්‍රශ්නයක් වෙන්න ඕනේ. හැබැයි මුල අමතක කරන්න එපා. විජේවීර සහෝදරය ආරම්භ කරා කියලා වමේ පාරේ යන්න ඕන කියන්නේ නැහැ. හැබැයි ඒ මුල අමතක නොකර ඉන්න ඕන. ඔබතුමාලට අමතක නම් අද උපතිස්ස ගමනායකල ඩීඑ මානන්දල ඒ අනිත් 71 විරුවන් ඔබතුමාලගේ 88 89 විරුවන් ඒක හොඳ දෙයක් නෙමෙයි. ඔබතුමාලා ආරම්භ වුණේ එතනින්. අද NPP කියලා ගහගෙන ගියාට මෙතන අති බහුතරයක් මන් දන්න විදිහට මෙතන ඉන්නේ JP කට්ටිය. මෙතන ඉන්නේ JP කට්ටිය. සල් මුල අමතක කරන්න එපා. ඒ මුල අමතක නොකරොත් තමයි ඔබතුමාලා නිවැරදි පාරේ යන්න පුළුවන් වෙන්නේ. හරි පාරේ යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අන්නේ මුල අමතක නොකරගෙන නිවැරදි ගමනක යන එක. දැන් ඒක මන්ත්‍රීර එක්කුව 77න් පස්සේ අපේ කෘෂිකර්මය කඩාන්නලු. මොන පිස්සු කතාවක්ද? 77න් පස්සේ තමයි ඒ කඩිනම් මහලු ව්‍යාපාරات එක්ක හැදුණු මහා දවන්ත වාර ව්‍යාපෘති, ඒ වගේම කෘෂි තාක්ෂණය එකතු වෙලා 90 දශකෙ මැද භාගිනේකට සහලෙන් ස්වයං පෝෂණය වුණේ අපේ රටේ. ඔය 77 සාපි කියලා ඔබතුමාලා පෞගේ කාලේ කැමර දුන්නට අපේ සහලෙන් ස්වයං පෝෂණනේ 88 89 90 91 92 කරනකොට ඒ කඩිනම් මහලු ව්‍යාපාරයට ප්‍රසිද්ධ වෙන්න. ඒ වගේම ගල්ලෝ ව්‍යාපාරෙන් ආරම්භ කරපු දවන්ත වාරි පද්ධතිය අපි 48 නිදහස ලබද්දී අපේ රටේ හිටපු ජනතාවගෙන් 35%කට තමයි රටේ හාල් නිෂ්පාදනය තිබුණේ. 3-2 ගෙනා රටේ බුරුම හාල් ගෙනා, චීන හාල් ගෙනා, ඔය ඔය එක එක
කාලේ අවසන් මන්ත්‍රීතුමා.
ඒ නිසා හැම තිස්සෙම 76 සාපේයි ඔය පරණ බයිලා ගහන්න එපා. ඔබතුමාලා නිවැරදි දේ දකින්න, හරි දේ අගයන්න, විද්‍යා සත්‍යාපනය අගයන්න, විවෘත ආර්ථිකය ඔබතුමාලා දැන් මං හිතන්නේ අගයයි, ඒව අගයන්න. අපන ආර්ථිකය අගයන්න මං අවසන් කරනවා. ඈ නිෂ්පාදන ආර්ථිකයෙන් එහා ගිහිල්ලා සැපයුම් ආර්ථිකය, ඒ වගේම සේවා ආර්ථිකයකට යන්න හැමතිස්සෙම මේ ගමට කොටු වෙන්න එපා, රටට කොටු වෙන්න එපා. ඔබතුමාලා මං දැක්ක සුනිල් අන්තිමතුමා කිව්වා මේ කර්මාන්තශාලා ගැන රජයේ සතු ව්‍යාපාර තවදුරටත් කරනවද නැද්ද කියන එක පිළිබඳව ගරු අගමැතිතුමියලු ඔබතුමාලා තීන්දුවක් ගන්න. රජයේ සතු ව්‍යාපාර රජය කරන්න කිව්වොත් වෙනදේ අපිට ඉසා ගන්න පුළුවන්. ඒ නිසා මම දීර්ඝව කතා කරන්නේ නැහැ. අපි සුභවාදීව දකිනවා. අපි බලාපොරොත්තු සහිතව ඉන්න ඔබතුමාලා යම් හොඳ දෙයක් කරයි කියලා. මේ ආර්ථිකයේ තියෙන තැනින් එහාට ගෙනියන්න IMF කොන්දේසි මතම පිටින්නේ නැතුව එතනින් එහා නිර්මාණශීලීව ඔබතුමාලා යමක් කරයි කියලා විශ්වාස කරමින් මම ඔබතුමාලාට සුභපතමි නැවතුන බොහොම ස්තුතියි.
ගරු සභානායකතුමා.
ගරු ජනාධිපතිතුමා විසින් මෙම සභාවට 2024 11 21 වන දින කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය අද දින ආරම්භ කළ විවාදය 2024 දෙසැම්බර් 4 වන දින තවදුරටත් පැවැත්වීම පිණිස කල් තැබිය යුතුයි මම යෝජනා කරමි.
ඒ අනුව අද දින ආරම්භ කළ විවාදය 2024 දෙසැම්බර් 4 වෙනි දින තවදුරටත් පැවැත්වීම පිණිස කල් තබනු ලැබේ. ඒ අනුව පාර්ලිමේන්තුව හෙට දින පූර්ව භාග 9:30 දක්වා කල් තබනු ලැබේ.